ආයුබෝවන් සුවේ පුතේ. අද සුපුරුදු පරිදි ඔබ එකතු වී සිටින්නේ රජරට සේවයේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනක් සමගින්. පසුගිය සතිවලදී ඔබ සමග 11 ශ්‍රේණියේ තොරතුරු හා සම්නිවේදන තාක්ෂණ විෂයේ පළමු ඒකකය පිළිබඳව සාකච්ඡා කළා. අද අපි ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දෙවැනි ඒකකය. දුවල පුතාලා දන්නවද අපේ දෙවැනි ඒකකය මොකක්ද කියලා? අපේ දෙවැනි ඒකකය වෙන්නේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. දුවල පුතාලා හැමෝම ඔයාලගේ 11 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ පෙළ පොතක් ළඟ තියාගෙන පාඩමට සවන් දෙනවා නම් මේ පාඩම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. අද මේ පාඩම සාකච්ඡා කරන්න ධනංජය සර්ත් මා සමග එකතු වෙලා ඉන්නවා.
ඔහුදුවේ පුතේ, අද අපි මේ ඒකකය මගින් පද්ධතියක් කියන්නේ මොකක්ද? පද්ධතියක මූලික සංඝටක මොනවද? තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? අත්තිරුහා පරිගණක පාදක තොරතුරු පද්ධති හා ඒවායේ වාසි අවාසි ගැන, පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර මොනවද, පද්ධති සංවර්ධන ආකෘති කියන්නේ මොනවද කියන කරුණ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් අපේ දුවල පුතාලා මීට කලින් පද්ධතියක් කියන වචනේ අහලා ඇතිනේ. අපේ ශරීරයේ ඇතුලේ තියෙන රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ගේන්න පද්ධතිය ගැන ඔයාලගේ විද්‍යාව පාඩම්වලදී ඉගෙනගෙන ඇති. ඒ වගේම ATM යන්ත්‍රය, ගොයම් කපන යන්ත්‍රය, පාර සකස් කරන යන්ත්‍ර වගේ ගොඩක් පද්ධති ඔයාලගේ අවට පරිසරයේ දකින්න තියෙනවා. ධනංජය සර්ට පුළුවන්ද අපිට පද්ධතියක් නිර්වචනය කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න?
ඔව් රසික ටීචර්. පද්ධතියක තියෙන ලක්ෂණ සැලකුවාම අපිටම පද්ධතියකට නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන්. පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ කිසියම් පොදු අරමුණක් වෙනුවෙන්. පද්ධතියක් තුළ එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන සංඝටක සමූහයක් හඳුනා ගන්න පුළුවන්. මේ සංඝටක සියල්ල එකතුව තමයි අපි පද්ධතියක් විදිහට හඳුන්වන්නේ. දැන් මම මේ සඳහන් කරපු කරුණු කිහිපේ එකතු කරලා අපිට පද්ධතියක් ගැන නිර්වචනය කරන්න පුළුවන්. ඒ අනුව කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් සංඝටක සමූහයක එකතුවක් පද්ධතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙම නේද රසික ටීචර්?
ඔව් ධනංජය සර්. පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ ආදාන ලබාගෙන. ආදාන ලබාගෙන ක්‍රියාත්මක වෙන පද්ධතිය අවසානයේ ප්‍රතිදානයක් ලබා දෙනවා. අපි අපේ දරුවන්ට පද්ධතියක් යන්න තවත් හොඳින් අවබෝධ කරගන්න උදාහරණයකුත් කියලා දෙමු නේද?
ඔව් රසික ටීචර්. අපේ දුවල පුතාලා හැමෝම බයිසිකල් පැදලා ඇතිනේ. බයිසිකලියත් පද්ධතියකට හොඳ උදාහරණයක්. අපි බයිසිකලේ භාවිතා කරන්නේ ගමනාගමනය. එහෙමත් නැත්නම් තැනක සිට තවත් තැනකට ගමන් කරන්නනේ. ඒක තමයි පද්ධතිය ප්‍රතිදානය. ඒ වගේම අපි පැදල් දෙකට යොදන බලය බයිසිකලයට ලබා දෙන ආදානය විදිහට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට ආදානයේ ප්‍රතිදානයේ බවට පත් කරන්නේ ක්‍රියාවලිය මගින්. මේ සඳහා එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන බයිසිකලයේ සංඝටක සමූහයක් තියෙනවා. ඔයාලා දන්නවද මොනවද කියලා? පැඩල්, හැන්ඩලය, ආසනය, ටයර්, ටියුබ් වගේ දේවල් පෙන්වලා දෙන්න පුළුවන්. තව ගොඩක් සංඝටක පාඩමට සවන් දෙන අපේ දරුවෝ දන්නව ඇතිනේ.
එහෙනම් දරුවනේ, ධනංජය සර් බයිසිකලයේ උදාහරණයට අරගෙන කතා කරපු කරුණු වලට අමතරව පද්ධතියක තවත් විශේෂ ලක්ෂණ කිහිපයකුත් හඳුනා ගන්න පුළුවන්. ඔයාලගේ ගෙදරවත්ත ගැන මතක් කරන්නකො. ගෙදරවත්ත බාහිර පරිසරයෙන් වෙන් කරන්න වැටක් ගහලා තියෙනව නේද? ඒකෙන් තමයි බාහිර පරිසරයෙන් ඔයාලගේ වත්ත වෙන් වෙන්නේ. ඒ වගේම සෑම පද්ධතියකම පද්ධති සීමාවක් තියෙනවා. බාහිර පරිසරය හා පද්ධතිය වෙන් වෙන්නේ පද්ධති සීමාවෙන්. බයිසිකලය ගැන සැලකුවොත් බයිසිකලයට අයත් සියලු මාංග පද්ධතියට අයිති වෙනවා. බයිසිකලයේ පැද යන පදිකයක් බාහිර පරිසරයට අයිති වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, සමහර අවස්ථාවලදී පද්ධතියක් ඇතුලේ තවත් පද්ධති ක්‍රියාත්මක වෙනවා. ඒවා අපි උපපද්ධති විදිහට හඳුන්වනවා. උපපද්ධති වෙනම ක්‍රියාත්මක වෙනවා වගේම උපපද්ධති වල ප්‍රතිදාන ප්‍රධාන පද්ධතියේ අරමුණු ඉටු කරගන්න දායක වෙනවා. අපි උදාහරණයට බයිසිකලයක් ගත්තනේ. සර්ගෙන් අහලා බලමු බයිසිකලයේ තියෙන උපපද්ධති මොනවද කියලා.
ඔව් දරුවනි, බයිසිකලයේ තුලත් අපිට උපපද්ධති හඳුනගන්න පුළුවන්. තිරිංග පද්ධතිය සැලකුවොත් වෙනම ක්‍රියාත්මක වෙන උපපද්ධතියක්. උපපද්ධතියක සංගතක අපිට පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න පුළුවන්. තිරිංග පද්ධතිය නැතිව ප්‍රධාන පද්ධතිය. එහෙමත් නැත්නම් බයිසිකලයේ භාවිතා කරන්න පුළුවන් වුණාට තිරිංග පද්ධතිය තියෙනවා නම් පරිස්සමින් බයිසිකලයෙන් ගම්නාන්තයට යන්න තිරිංග පද්ධතිය අපිට උදව් වෙනවා. බෙල් එක, රාත්‍රියට ආලෝකය ලබා දෙන ඩයිනමෝ වගේ දේවලුත් බයිසිකලයේ තවත් උපපද්ධති විදිහට හඳුනගන්න පුළුවන්. ඔයාලා දැන් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. අපිට පුළුවන් පද්ධති විවිධ ක්‍රමවලට වර්ග කරන්න. එක ක්‍රමයක් තමයි ස්වභාවික හා නිර්මාපිත පද්ධති කියන්නේ.
ස්වභාවික පද්ධතියක් කියන්නේ සබාධම විසින් නිර්මාණය කරන ලද පද්ධතියක්. වනාන්තරය, ගංගාවක් වගේ දේවල් නිදසුන් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. නිර්මාපිත පද්ධතියක් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද පද්ධතියක්. මේ සඳහා නිදසුන් ලෙස මිනිසා විසින් භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර ගොඩක් තියෙනවා නේද?
තවත් ක්‍රමයක් තමයි විවුර්ත හා සංවෘත පද්ධති කියන්නේ.
සංවෘත පද්ධතියක් කියන්නේ බාහිර පරිසරය සමඟ සම්බන්ධතාවයක් නොමැති පද්ධතියක්. විවුර්ත පද්ධතිය බාහිර පරිසරයෙන් ආදාන ලබාගෙන ප්‍රතිදාන බාහිර පරිසරයට ලබා දෙනවා. අපිට ප්‍රායෝගිකව සංවෘත පද්ධති නම් හඳුනගන්න අපහසුයි. නමුත් විවුර්ත පද්ධති නම් පරිසරයේ ඕනතරම් හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට රෝහල් පද්ධතිය සැලකුවාම සමාජයේ සිටින රෝගී පුද්ගලයෙක් රෝහල්ගත වෙලා කිසියම් ප්‍රතිකාර ක්‍රියාවලියකින් පසුව නිරෝගී පුද්ගලයෙකු විදිහට සමාජගත වෙනවා.
අත්තිරුහා ස්වයංක්‍රීය පද්ධති විදිහටත් පද්ධති වර්ග කරන්න පුළුවන්.
හස්ත ක්‍රමයට මිනිස් ශ්‍රමය භාවිතා කරමින් ක්‍රියාත්මක වෙන පද්ධති අත්තිරු පද්ධති ලෙසත්, යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වෙන පද්ධති ස්වයංක්‍රීය පද්ධති ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
එහෙනම් දැන් අපි තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා බලමු නේද දරුවනි?
තොරතුරු පද්ධතියක අරමුණ තොරතුරු සකස් කිරීම කියලා නිශ්චිතවම අපිට කියන්න පුළුවන් නේද දනයිස?
ඔව් රසික ටීචර්. තොරතුරු පද්ධතියක ආදාන දත්ත විදිහටත් ප්‍රතිදානයේ තොරතුරු විදිහටත් හඳුනගන්න පුළුවන්. ඒ අනුව තොරතුරු සැකසීම සඳහා එකට එකතු වී ක්‍රියාත්මක වෙන සංගටක සමූහයක එකතුවක් විදිහට තොරතුරු පද්ධතියක් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු පද්ධති ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන් නේද?
සර්, ෆෝන් එකටද ෆෝන් එකක් එන්නේ?
ඔවුනේ ටීචර්, මම අපේ පුස්තකාලේ මිස්ටර් කෝල් කළා. ඒ වෙලාවේ ආන්සර් කළේ නැහැ. මම හිතන්නේ ඒ මිස් මට කෝල් කරනවා. මම ආන්සර් කරලා බලන්නම්කෝ.
හෙලෝ, ගුඩ් මෝර්නින් පෙරේරා මිස්.
ගුඩ් මෝර්නින් ධනංජය සර්. මට කෝල් කරලා තිබුණේ උවමනාවකටද?
ඔව් මිස්. මම මිස්ට කතා කළේ හදිසි තොරතුරු වගේ දැනගන්න.
කියන්න සර්.
අද උසස් පෙළ ළමයි වගේ ඉන්ටර්විව් එකකට යන්න අස්සීම් සහතික ගන්නවා. එයාලගේ අස්සීම දෙන්න පුස්තකාලේ පොත් බාර දෙන්න තියනවද කියලා දැනගන්නයි කතා කළේ.
අනේ ධනංජය සර්, අද මට හදිසියෙම නිවාඩුවක් ගන්න උනානේ. දුවට බෙහෙත් දෙන්න යන්න.
ඒක තමයි මිස්. එයාලට අනිත්‍යලි ඉන්ටර්වියු එක තියෙන්නේ. තව සාතිකවයකුත් ගන්න තියෙනවා කියලා කිව්වා. මිස් නැති හින්දා අස්සීම් දෙන්න බෑ. ඒ නිසා තියාලට හෙට එන්න කිව්වා. මිස්සෙට එනවා නේද?
ඔව් සර් මං හෙට එනවා.
හොඳයි මිස්. නොහොදවම එන්නකෝ එහෙනම්. අපිට කතා කරමුකෝ.
ඔයාලත් අහගෙනද හිටියේ? ඒ දුරකථන සංවාදයෙන් අපිට අහන්න ලැබුණේ තොරතුරු පද්ධතිය අත්‍යුක්‍රමයට පවත්වාගෙන යද්දී ඇතිවෙන ගැටලුවක් ගැන. පුස්තකාලෙට ගිහින් පොතක් හොයාගන්න ඕනුනහම ඔයාලත් මේ වගේ ගැටලු වලට මුහුණ දීලා ඇති.
ඔව් ටීචර්. ස්වයංක්‍රීය පද්ධතියක් තිබුණා නම් මෙහෙම ගැටලු ඇති වෙන්නේ නැහනේ. ඒ වගේම ගොඩක් වාසියක් තියෙන්නත් පුළුවන්. ඔයාලගේ පෙළ පොතේ 58 වෙනි පිටුව බලන්නකෝ. පුස්තකාලයට ස්වයංක්‍රීය පද්ධතියක් භාවිතා කිරීමේ වාසි එතන සඳහන් කරලා තියෙනවා. යම් පොතක් පුස්තකාලයේ තිබේද යන්න දැනගැනීමට බාකෝඩ් රීඩර් එකක් භාවිතා කරලා පොත් නිකුත් කිරීම, බාර ගැනීම පහසුවෙන් සිදු කරන්න, පොත් සඳහා ප්‍රමාද ගාස්තු ස්වයංක්‍රීයව ගණනය කරන්න, පොත් බැහැරගෙන යන්නන් නියමිත දිනයට බාර දුන්න අය ගැන වාර්තා සකස් කරන්න, මාර්ගගත සම්බන්ධතා තියෙනවා නම් දුරස්ථව පුස්තකාල සේවා හා ඊ-බුක්ස් ලබා දෙන්න, අවශ්‍ය ඕනෑම අවස්ථාවක පුස්තකාල පොත් බාර දුන්න දුන් බව ක්ෂණිකව තහවුරු කරගන්න වගේ ගොඩක් වාසි තියෙනවා.
පුස්තකාලයේ විතරක් නෙවෙයි තවත් ගොඩක් තැන්වල ස්වයංක්‍රීය තොරතුරු පද්ධති භාවිත කරනවා නේද සර්?
ඔව් ටීචර්. උප්පැන්න සහතිකයක පිටපතක් ගන්න, වාහනයක ආදායම් බලපත්‍රය ලබා ගන්න ඕන වුණාම ස්වයංක්‍රීය පද්ධති භාවිත කරන නිසා දැන් ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. බැංකු කටයුතු වලදී දවසේ ඕනෑම වේලාවක මුදල් ලබා ගන්න, තැන්පත් කරන්න ස්වයංක්‍රීය ATM යන්ත්‍ර, CDM යන්ත්‍ර භාවිත කරන්න පුළුවන් වගේම නිවසේ සිට මාර්ගගතව බැංකු කටයුතු පහසුවෙන් සිදු කරන්නත් ස්වයංක්‍රීය පද්ධති භාවිත වෙනවා. විභාගවලට අයදුම් කරන්න, ප්‍රතිඵල දැනගන්න, විභාග සහතිකවල පිටපත් ලබා ගන්නත් ස්වයංක්‍රීය පද්ධති භාවිත වෙනවා.
හොඳයි දරුවනේ. තොරතුරු පද්ධති, අත්තිරු තොරතුරු පද්ධති හා පරිගණක පාදක, එහෙමත් නැත්නම් ස්වයංක්‍රීය තොරතුරු පද්ධති විදිහට කොටස් දෙකක් ගැන ඉගෙන ගත්තනේ. දැන් අපි බලමු මේ පද්ධති දෙකේ වෙනස්කම් මොනවාද කියලා. අත්තිරු තොරතුරු පද්ධතියක දත්ත සකස් කරන්නේ මිනිස් ශ්‍රමය භාවිත කරලා.
ස්වයංක්‍රීය පද්ධතියක් නම් ස්වයංක්‍රීයව දත්ත සැකසීම සිදු වෙනවා.
අත්තිරු පද්ධතියක් භාවිත කරද්දී ලිපි ලේඛන රාක්කවල අසුරලා තියන්න ලොකු ඉඩ ප්‍රමාණයක් ඕන වෙනවා.
ස්වයංක්‍රීය පද්ධතියක නම් දත්ත ගවඩා කරලා තියෙන පරිගණකයනේ. ඒ හින්දා ලොකු ඉඩ ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ.
අත්තිරු පද්ධතියක් ආරම්භ කරන්න පොත්පත්, පෑන් වගේ දේවල් නෙවෝනේ. ඒ හින්දා ලොකු මුදලක් ඕන වෙන්නේ නැහැ.
ස්වයංක්‍රීය පද්ධතියක් ආරම්භ කරන්න නම් පරිගණකයක් මිලට ගන්න ඕනේ, ගැළපෙන විදිහේ තොරතුරු පද්ධතියක් හදා ගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් සඳහා ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා.
අත්තිරු පද්ධතියකදී දත්ත කබඩා කරන්නේ පොත්පත්වලනේ. වැහි කාලට තිබුණොත් මේ අංගෙන් මේ අංගෙන් හානි වුණොත් ඒ හින්දා දත්තවල ආරක්ෂාව අඩුයි.
ස්වයංක්‍රීය පද්ධතියක නම් ලේසියෙන් පිටපත් කීපයක් ගන්න පුළුවන්නේ. ඒ හින්දා ක්ලවුඩ් එකක වෙනත් ශාඛාවක ඒ පිටපත් ආරක්ෂිතව තියාගන්නත් පුළුවන්.
අත්තිරු පද්ධතියක් භාවිත කරද්දී ලිපි ලේඛනවල තියෙන දේවල් මකලා දාන්න, වෙනස් කරන්න ලේසියෙන්ම පුළුවන්. ඒ හින්දා ඒ තොරතුරු වල විශ්වාසනීයත්වය අඩුයි.
ස්වයංක්‍රීය පද්ධතියක් තියෙනවා නම් පරිගණකයට ඇතුළෙදි පාස්වර්ඩ් එකක් ඕන වෙනවනේ. ඒ හින්දා අදාළ පුද්ගලයාට විතරයි තොරතුරු බලන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ තොරතුරු වල විශ්වාසනීයත්වය වැඩි.
දැන් අපි බලමු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එහෙමත් නැත්නම් සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. මේකට කෙටියෙන් SDLC කියලත් කියන්න පුළුවන්.
ඔව් රසිකා ටීචර්. පරිගණක පාදක තොරතුරු පද්ධතියක් හෙවත් පරිගණක වැඩසටහනක් සැකසීම ආරම්භයේ සිට අවසානයේ දක්වා වන සියලු පියවර අනුපිළිවෙලින් ඇතුළත් කරලා තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගොඩනගලා තියෙන්නේ.
ඇයි සර් ඒකට ජීවන චක්‍රය කියලා කියන්නේ?
ඔව් ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඔයාලටත් ඒ ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ නැති නේද? අපි මේ ස්වයංක්‍රීය පද්ධතියක් කියලා හඳුන්වන්නේ පරිගණක මෘදුකාංගයක්නේ. කාලය ගත වෙද්දි, තාක්ෂණය දියුණු වෙද්දි දැනට භාවිතා කරන මෘදුකාංග භාවිතයෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට එක පරිගණක වැඩසටහනක් භාවිතයෙන් ඉවත් කරන්න අවශ්‍ය වුණාම ආයෙත් මුලින් ඉඳන් නව පද්ධතියක් සංවර්ධනය කරලා භාවිතයට ගන්න හින්දායි ඒ විදිහට කියන්නේ. එහෙමත් නැත්නම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවසාන පියවරෙන් පස්සේ ආයෙත් මුලින් ඉඳන් චක්‍රයක් විදිහට පළවෙනි පියවර ක්‍රියාත්මක වෙන හින්දායි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පියවර 6කින් සමන්විත වෙනවා. ඔයාලගේ පෙළ පොතේ 60 වෙනි පිටුව බලන්නකෝ. මේ පියවර ටික පිළිවෙලින් මතක තියාගන්න පුළුවන් නම් විභාගෙදී ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හොඳයි දුවේ පුතේ. අපි බලමුකෝ පියවර ටික. පළවෙනි පියවර තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. Identification of requirement. දෙවෙනි පියවර වෙන්නේ විසඳුම් සැලසුම් කිරීම. Designing the solution. තුන්වෙනි පියවර වෙන්නේ විසඳුම් කේතකරණය කිරීම. Coding of the solution. ඊළඟ පියවර විදිහට විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම හඳුන්වා දෙන්න පුළුවන්. Testing and debugging. ඊළඟට පද්ධතිය පිහිටවීම. Deployment of the system. අවසාන පියවර වෙන්නේ පද්ධතිය නඩත්තු කිරීම. Maintenance of the system. එහෙනම් රසිකා ටීචර් අපි මේ පියවර එකින් එක පැහැදිලි කරමු නේද?
ඔව් දරුවනේ. ධනංජයස පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර ටික මතක් කළානේ. පළමු පියවර තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. මෙම පියවරේදී කරන්නේ දැනට භාවිතා කරන පද්ධතිය අධ්‍යයනය කරලා එහි අඩුපාඩු හඳුනාගෙන නව පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතා, අරමුණු හා ප්‍රතිලාභ හඳුනා ගන්න එක. මෙම කාර්ය කරන පුද්ගලයා පද්ධති විශ්ලේෂක ලෙස හඳුන්වනවා. පවතින පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කිරීමට තොරතුරු රැස් කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපි පවතින පද්ධතියක තොරතුරු රැස් කරන ක්‍රම ගැන කතා කරමුද?
පළවෙනි ක්‍රමය තමයි නිරීක්ෂණය. මේ ක්‍රමයේදී කරන්නේ දත්ත රැස් කරන පුද්ගලයා අදාළ තොරතුරු පද්ධතිය භාවිතා කරන ස්ථානයට, එහෙමත් නැත්නම් ආයතනයට ගිහිල්ලා ඒ ආයතනයේ කරන්නේ මොන වගේ දේවල්ද, ආයතනයේ සේවකයෝ මොන විදිහටද කටයුතු කරන්නේ වගේ දේවල් බලාගෙන ඉඳලා ආයතනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. එහෙමත් නැත්නම් නිරීක්ෂණය කරමින් දත්ත රැස් කරනවා.
දෙවන ක්‍රමයේ විදිහට සම්මුඛ සාකච්ඡා ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන්. මේ ක්‍රමයේදී අදාළ ආයතනයේ සේවකයන් හමු වී සාකච්ඡා කිරීම මගින් ආයතනයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව දත්ත රැස් කිරීම සිදු වෙනවා.
ප්‍රශ්නාවලියක් භාවිතයෙන් ආයතනය පිළිබඳ තොරතුරු රැස් කිරීම ඊළඟ ක්‍රමයේ විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම ක්‍රමයේදී සිදු කරන්නේ අවශ්‍ය දත්ත ලැබෙන පරිදි සැකසූ ප්‍රශ්නාවලිය ආයතනයේ සේවකයන් වෙත බෙදා දීලා ඒවට සේවකයන් ලබා දෙන පිළිතුරු ආශ්‍රයෙන් දත්ත රැස් කිරීමයි. සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී ආයතනයේ හැම කෙනාම එක කතා කරන්න ලොකු කාලයක් ගත වෙනවනේ. හැබැයි ප්‍රශ්නාවලියක් යොදාගෙන ආයතනයේ සේවකයන්ගෙන් ඉතා ඉක්මනින් තොරතුරු රැස් කරගන්න පුළුවන්.
වාර්තා හා ලිපිගොනු මගින් දත්ත රැස් කිරීම තවත් ක්‍රමයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ආයතනය තුළ පවත්වාගෙන යන විවිධ ලේඛන ආශ්‍රයෙන් දත්ත රැස් කිරීම මෙහිදී සිදු වෙනවා. බිල් පොත්, ගිණුම් විස්තර, පැමිණීමේ ලේඛන ආදිය උදාහරණ විදිහට ගන්න පුළුවන්.
ඊළඟ ක්‍රමයේ විදිහට මූලාදර්ශයවත් ප්‍රොටෝටයිපින් හඳුන්වන්න පුළුවන්. ස්ථාපනය කිරීමට අපේක්ෂිත පද්ධතිය අනුරුව ආයතනයේ කාර්ය මණ්ඩලයට පරිශීලකයන්ට පෙන්වලා ඔවුන්ගේ අදහස් ලබා ගැනීම මෙහිදී සිදු කරනවා. ගෙයක් හදන්න කලින් ඒ ගෙදර හැදුවට පස්සේ පෙන්න විදිහ පරිගණක භාවිතයෙන් ත්‍රිමාණව නිර්මාණය කරන්න පුළුවන්. එහෙම හදලා බලද්දී ගෙදර තව මොන වගේ වෙනස්කම්ද කරන්න ඕනි කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ප්‍රොටෝටයිපින් කියලා හඳුන්වන්නේ මේ විදිහේ දෙයක්.
හොඳයි දුවේ පුතේ. අපි දැන් කතා කරමු පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දෙවැනි පියවර වන විසඳුම් සැලසුම් කිරීම ගැන. පළමු පියවරේදී රැස් කරගත් තොරතුරු භාවිතා කරමින් ආයතනයේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයේ නව පද්ධතියක් සැකසීමට අදාළ සැලැස්මක් සකස් කිරීම තමයි විසඳුම් සැලසුම් කරන පියවරේදී සිද්ධ වෙන්නේ. ඒ විදිහට සැලසුම් කරන දේවල් කිහිපයක් මතක් කරන්න පුළුවන්ද වනුයේ සර්?
ඔළුවේ පුතේ, ඔයාලගේ පෙළ පොතේ 62 වෙනි පිටුව බලන්නකෝ. එතන තියෙනවා විසඳුම් සැලසුම් කිරීමේදී සිදු කරන කාර්යයන් කිහිපයක්. බලන්න මොනවද කියලා. මෘදුකාංග හා මෘදුකාංග නිර්මිතයන් හඳුනා ගැනීම, අතුරු මුහුණක් සැලසුම් කිරීම, ප්‍රධාන දෘඩාංග පද්ධති හා ඒවායේ සංඝටක හඳුනා ගැනීම, පද්ධතියට සුදුසු දෘඩාංග හා මෘදුකාංග තීරණය කිරීම, මෘදුකාංග, දත්ත ගබඩා, අතුරු මුහුණක් පිළිබඳ යටිතල ව්‍යුහය නිර්මාණය හා පරීක්ෂණ සැලසුම් කිරීම. එහෙනම් අපි පද්ධතියක් සැලසුම් කිරීම ගැන කතා කළානේ. දැන් අපි තුන්වෙනි පියවර මොකද්ද කියලා බලමු නේද ටීචර්?
ඔව් දරුවනි, විසඳුම් කේතකරණය තමයි තුන්වෙනි පියවර වෙන්නේ. ඔයාලා පළවෙනි පාඩමේ ඉගෙන ගත්තනේ පරිගණක ක්‍රමලේඛනය ගැන. මේ පියවරේදී තමයි සැලසුම් කළ පද්ධතිය සුදුසු පරිගණක ක්‍රමලේඛන භාෂාවක් යොදාගෙන කේතකරණය සිදු කරන්නේ. Pascal, Python, C++, C#, Visual Basic වගේ ක්‍රමලේඛන භාෂා මේ සඳහා භාවිතා කරන්න පුළුවන් කියලා දුවල පුතාලා දැනටමත් දන්නවා ඇති. එහෙනම් දුවේ පුතේ, හතරවෙනි පියවර මොකක්ද කියලා අපි ධනංජය සර්ගෙන් අහලා බලමු.
හොඳයි දරුවනි. තුන්වන සහ හතරවන පියවර එකට ක්‍රියාත්මක වෙන පියවර දෙකක්. තුන්වන පියවරේදී ලියපු කේතවල පවතින දෝෂ හඳුනා ගැනීම තමයි මේ පියවරේදී සිදු කරන්නේ. මෙය විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම කියලා හඳුන්වනවා. මෙහෙම හඳුනගන්න දෝෂ කියන්නේ වැරදියට ලියන ලද කේත විතරක්ම නෙමෙයි. කේතන දෝෂ වගේම සැලසුම් දෝෂ, අවශ්‍යතා දෝෂ වගේ දේවලුත් මේ පියවරේදී හඳුනගෙන නිවැරදි කරනවා.
ඉතින් දුවේ පුතේ, මේ විදිහට දෝෂ හඳුනා ගන්න පද්ධතිය ක්‍රම හතරකට පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඔයාලගේ පෙළ පොතේ 62 වෙනි පිටුවේ 2.5 රූපය බලන්නකෝ. ඔයාලට පේනවද පද්ධතිය පරීක්ෂා කරද්දී මුලින්ම කරන්නේ ඒකක පරීක්ෂාව. ඊළඟට පිළිවෙලින් සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ අවසානයේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සිදු කරනවා.
ඔව් දුවේ පුතේ, පළමුව සිදු කරන ඒකක පරීක්ෂාවේදී සිදු කරන්නේ පද්ධතිය එක එක ඒකක වෙන වෙනම පරීක්ෂා කරන එකනේ. එක එක ඒකකයේ තුලට ලබා දෙන ආදානෙට අනුව නිවැරදි ප්‍රතිදානය ලැබෙනවද කියලා මෙහිදී පරීක්ෂා කරනවා. ඔයාලා දැකලා තියෙනවද වෙළඳසැල්වල පරිගණක පද්ධතියක් යොදාගෙන බිල්පත් නිකුත් කරනවා. ඒ වගේ වෙළඳසැලක භාවිතා කිරීමට සකසන පද්ධතියක් සැලකුවොත් භාණ්ඩ ඇතුළත් කිරීම, බිල්පත් නිකුත් කිරීම, ගනුදෙනු කරවල් ලියාපදිංචිය, ණයට භාණ්ඩ විකිණීම, දෛනික හා මාසික ආදායම් ගන්නේ කිරීම වගේ දේවල් ඒකක විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකක පරීක්ෂාව කරන විදිය හසිකා ටීචර් ඔයාලට කියලා දෙයි.
බිල්පත්නි කුත් කිරීම කියන ඒකකය ගැන කතා කළොත් බාණ්ඩේ බාකෝඩ් එක ස්කෑන් කළාම පද්ධතිය බාණ්ඩේ අඳුන ගන්නවද? බාණ්ඩේ නම, විකුණුම් මිල වගේ විස්තර බිල්පතේ නිවැරදිව පෙන්වනවද? බාණ්ඩ කීපයක් ඇතුළත් කළාම නිවැරදිව ඒ වගේ වටිනාකම ගණනය වෙනවද? අවසානයේ නිවැරදි තොරතුරු සහිතව බිල්පත මුද්‍රණය කරගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්.
දෙවැනියට සිදු කරන්නේ සමස්ත පරීක්ෂාව. කලින් පියවරේදී වෙන වෙනම පරීක්ෂා කරපු ඒකක එකිනෙකට සම්බන්ධ කළ විට නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා තමයි මෙහිදී පරීක්ෂා කරන්නේ. එක ඒකකයක ප්‍රතිදානය ඊළඟ ඒකකයට නිවැරදිව ආදානයක් විදිහට භාවිතා වෙනවද කියන එක තමයි මෙතනදී බලන්නේ. උදාහරණයක් විදිහට දිනක් තුල විකිණූ භාණ්ඩවල බිල්පත් සියල්ල නිවැරදිව ගණනය වෙලා දවස අවසානයේ ආදායම, වෙළඳ සැලේ තිබිය යුතු මුදල් ප්‍රමාණය වගේ දේවල් නිවැරදිව පෙන්වනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්.
හොඳයි. ඊට පස්සේ කරන පරීක්ෂාව තමයි දුවේ පුතේ පද්ධති පරීක්ෂාව. මෙහිදී සමස්ත පද්ධතියම එකවර ක්‍රියාත්මක වෙද්දී දෙන ලද ආදානයන්ට අනුව නිවැරදි ප්‍රතිදානයන් ලැබෙනවද කියලා පරීක්ෂා කරනවා.
මේ පරීක්ෂාවන් තුන කරාට පස්සේ අවසාන පරීක්ෂාව තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. පද්ධතිය භාවිතා කරන පරිශීලකයට පද්ධතිය භාවිතා කරන්න ලබා දීලා ඔහු පද්ධතිය භාවිතා කරද්දී කිසියම් දෝෂයක් මතුවෙනවද කියලා බලන එක තමයි මේ පියවරේදී සිදු කරන්නේ. දෝෂයක් තියෙනව නම් පෙන්වා දෙන්නත්, දෝෂයක් නැත්තම් පද්ධතිය අනුමත කරන්නත් පරිශීලකයාට හැකියාව තියෙනවා. මේ සියලුම ක්‍රමවලට පද්ධතිය පරීක්ෂා කරලා හඳුනගන්න සියලුම දෝෂ නිවැරදි කරලා නිවැරදිව ක්‍රියාත්මක වෙන පද්ධතියක් ගොඩනගන්න පුළුවන්. නමුත් දුවේ පුතේ, කොපමණ පරීක්ෂා කළත් හඳුනගන්න බැරි වුණු දෝෂ පද්ධතිය තුල තවත් තියෙන්න පුළුවන් කියන එක අපේ දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕන.
හොඳයි දුවේ පුතේ. ධනංජයසේ කියලා දුන්න විදිහට සකස් කරපු තොරතුරු පද්ධතියක දෝෂ නිවැරදි කරාට පස්සේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ඊළඟ පියවර තමයි පද්ධතිය පිහිටුවීම. ඔයාලගේ පෙළ පොතේ 64 වෙනි පිටුවේ මේ ගැන විස්තර කරලා තියෙනවා. පද්ධතිය පිහිටුවීම ආකාර කිහිපයකට කරන්න පුළුවන්. පද්ධති පිහිටුවීමේ ක්‍රම ගැන ඔයාලට කියලා දෙන්න කලින් ඔයාලගේ පාසලේ පුස්තකාලය ගැන හිතමුකෝ. පුස්තකාලයේ දැනට සියලුම තොරතුරු පොත්වල එහෙමත් නැත්නම් අත්තුරු ක්‍රමයට පවත්වාගෙන යනවා ඇති. ඉතින් දරුවනේ, මේ පුස්තකාලයට අලුතින් නිර්මාණය කරපු පරිගණක පාදක ස්වයංක්‍රීය තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීම තමයි පද්ධති පිහිටුවීම කියලා කියන්නේ. මේ ආකාර කිහිපයකට කරන්න පුළුවන්. ඍජු පිහිටුවීම, සමාන්තරගත පිහිටුවීම, නියමමය පිහිටුවීම හා අධීරමය පිහිටුවීම ලෙස එම ක්‍රම හඳුන්වන්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ. රසිකා ටීචර් කිව්ව විදිහට ඍජු පිහිටුවීම ඉතාමත්ම සරලයි. දැනට පවතින පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ වෙනුවට නව පද්ධතිය භාවිතයට ගන්න එක තමයි ඍජු පිහිටවීම කියලා හඳුන්වන්නේ. හැබැයි දරුවනේ, නව පද්ධතිය පිහිටවීමෙන් පස්සේ භාවිතා කරන විට කිසියම් දෝෂයක් නිසා නව පද්ධතිය අවශ්‍යාකාරයට ක්‍රියාත්මකුනේ නැත්තම් පැරණි පද්ධතිය ඉවත් කිරීමෙන් පසුව නව පද්ධතියට ඇතුළත් කරන ලද දත්ත නැවත ලබා ගැනීමට නොහැකි වෙනවා. මේ නිසා ගොඩක් ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඍජු පිහිටවීම ඒ තරම් හොඳ පද්ධති පිහිටුවීමේ ක්‍රමයක් විදියට සැලකන්නේ නැහැ.
දෙවන ක්‍රමය තමයි සමාන්තරගත පිහිටුවීම. මේ ක්‍රමයේදී දැනට පවතින පද්ධතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙද්දී ඊට සමාන්තරව නව පද්ධතියක් ස්ථාපිත කරනවා. කිසියම් කාලයක් මේ ක්‍රම දෙකම පවත්වාගෙන ගිහි නව පද්ධතියේ දෝෂයක් නොමැතිනම් පැරණි ක්‍රමය ඉවත් කරන්න පුළුවන්. පද්ධතියක් ස්ථාපනය කරන්න මෙම ක්‍රමය වඩා යෝග්‍යයි. ඊට හේතුව නව පද්ධතියේ දෝෂයක් ඇති වුණොත් පැරණි පද්ධතිය ක්‍රියාත්මක වෙන නිසා කිසිදු ගැටලුවක් ඇති නොවීමයි.
නියමුමය පිටවීම තෙවන ක්‍රමයේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙම ක්‍රමයේදී මුලින්ම පද්ධතිය අදාළ ආයතනයෙන් කොටසක ස්ථාපනය කරලා පවත්වාගෙන යනවා. එම කොටස සඳහා පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා නම් ආයතනයේ අනෙක් කොටස් සඳහාද පද්ධතිය ස්ථාපනය කරන්න පුළුවන්. අපි කලින් කතා කරපු පුස්තකාලය ආශ්‍රිත උදාහරණෙදි ගුරු භවතුන් උසස් පෙළ අංශයේ සිසුන් වගේ විවිධ පාර්ශවයන් පුස්තකාලය පරිහරණය කරනවා. ඉතින් දරුවනේ අපිට පුළුවන් උසස් පෙළ සිසුන් පුස්තකාලය භාවිතා කිරීමට අදාළව විතරක් මුලින්ම පද්ධතිය ස්ථාපනය කරන්න. ඒ අවස්ථාවේදී අනිකුත් සියලු අය සඳහා පැරණි පද්ධතියමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට කාලයක් පවත්වාගෙන ගිහිල්ලා ගැටලුවක් ඇති වුණේ නැත්තම් අනිකුත් අංශවලටද නව පද්ධතිය ස්ථාපනය කරන්න පුළුවන්.
පද්ධතියක් පිහිටුවිය හැකි තවත් ක්‍රමයක් තමයි අධ්‍යයනමය පිහිටුවීම. මෙම පිහිටුවීමේ ක්‍රමයේදී පද්ධතිය අධ්‍යයනෙන් අධ්‍යයන ආයතනය තුළ පිහිටුවීම සිදු කරනවා. පුස්තකාලය ආශ්‍රිත උදාහරණය සැලකුව පුස්තකාල පද්ධතියේ විවිධ කොටස් ලෙස සමාජිකෙන් ලියාපදින් කිය, පොත් ලියාපදින් කිය, පොත් නිකුත් කිරීම, ප්‍රමාද ගාස්තු වැය කිරීම හඳුනා ගන්න පුළුවන්. මෙම එක් කොටසක් පුස්තකාලය තුළ පිහිටුවා නිශ්චිත කාලයක් භාවිතා කිරීමට ලබා දෙයි. දෝෂ නොමැති නම් තවත් කොටසක් ලෙස පියවරින් පියවර සමස්ත පද්ධතියම පිහිටුවීම තමයි අධ්‍යයනමය පිහිටුවීමේදී සිදු කරන්නේ.
ඔව්රසික ටීචර්, අපේ දරුවන්ට පහසුවෙන් මතක තියාගන්න මෙහෙම කියන්නම්කෝ. නියමුමය පිහිටුවීම හා අධ්‍යයනමය පිහිටුවීම සැලකුවාම නියමුමය පිහිටුවීමේදී සමස්ත පද්ධතියම ආයතනයෙන් කොටසකත්, අධ්‍යයනමය පිහිටුවීමේදී පද්ධතියෙන් කොටසක් සමස්ත ආයතනෙමත් පිහිටුවීම සිදු කරනවා.
දැන් අපි කතා කරන්න යන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවසාන පියවර. දුවල පුතාලට මතක ඇතිනේ. ඒ තමයි පද්ධති නඩත්තු කිරීම. ඕනෑම යන්ත්‍රයක් නිසි නඩත්තුවක් නැතුව කාලයක් භාවිතා කරන්න බැරි බව දුවල පුතාලා දන්නව ඇතිනේ. ඒ වගේම පරිගණක පාදක තොරතුරු පද්ධතියක් භාවිතයේදී පරිගණක දෘඩාංග, පරිගණක මුදුකාංග, පරිගණක ජාලය ආදිය නඩත්තු කරන්න සිදු වෙනවා. ඒ වගේම පද්ධති නඩත්තු අධ්‍යයනයේදී පද්ධතියේ සිදු කළ යුතු වෙනස්කම් කිහිපයක් පිළිබඳ ධනංජය සර් ඔයාලට මතක් කරලා දෙයි.
ඔව් දුවේ පුතේ, අලුතෙන් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා පද්ධතියට එක් කිරීම, පද්ධතිය පරීක්ෂා කිරීමේදී හඳුනා නොගත් නමුත් පද්ධතිය භාවිතයේදී හඳුනා ගන්නා ලද සුළු ගැටලු සඳහා පිළියම් මෙදීම, නව තාක්ෂණයේ දියුණුව පද්ධතියට යොදා ගැනීම තුළින් පද්ධතියේ කාර්යක්ෂමතාවයේ ඉහළ දැමීම වගේ දේවල් නඩත්තු අධ්‍යයනයේදී සිදු කරන්න පුළුවන්.
අපි දැන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර එකින් එක සාකච්ඡා කළා. නමුත් දරුවනේ අපිට පද්ධතිය සංවර්ධනය කරන්න වෙන්නේ විවිධ තත්ත්වයන් යටතේ හිඳ මේ හැම අවස්ථාවක් සඳහාම පොදුවේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යොදා ගන්න අපහසුයි. ඒ නිසා ඒ අවස්ථාවට ගැළපෙන විදියට පද්ධති සංවර්ධනය කරන්න විවිධ පද්ධති සංවර්ධන ආකෘති භාවිතා කරන්න අවශ්‍ය වෙනවා.
ඔව්රසික ටීචර්, සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළව පද්ධති සංවර්ධන ආකෘති හතරක් ගැන හඳුන්වලා දෙනවා. අපි බලමු මොනවද ඒ ආකෘති කියලා. පළවෙනි ආකෘතිය තමයි දිය ඇලිය ආකෘතිය. ඉංග්‍රීසි වලින් waterfall model කියලා කියනවා. දෙවෙනි ආකෘතිය විදිහට තියෙන්නේ පුනර්කරණ වෘද්ධි ආකෘතිය. ඉංග්‍රීසි වලින් iterative incremental model කියලා කියනවා. ඊළඟ ආකෘතිය තමයි මූලාදර්ශ ආකෘතිය. ඉංග්‍රීසි වලින් prototype model කියලා කියනවා. අවසාන ආකෘතිය වෙන්නේ circular ආකෘතිය. ඉංග්‍රීසි වලින් ස්පයිරල් මොඩල් කියලා කියනවා. රසිකා ටීචර් අපේ දුවල පුතාලට කියන්නකෝ මොකද්ද මේ දියැලි ආකෘතිය කියන්නේ කියලා.
දියැලක් කියන්නේ ඉහළ සිට පහළට ගලාගෙන යන වතුර පහරක්නේ. ඒ අදහසින් තමයි මේ ආකෘතියට නම ලැබිලා තියෙන්නේ. මේ ආකෘතියේ තියෙන එක් පියවරක් සම්පූර්ණ කරලා තමයි ඊළඟ පියවරට යොමු වෙන්නේ. හැබැයි කිසිම වෙලාවක ආපසු පෙර පියවරට ගමන් කරන්න අපිට බෑ. දියැලි ආකෘතියට අනුව පද්ධතිය සංවර්ධනය කරන්න නම් සංවර්ධනය කරන පද්ධතිය පැහැදිලිව අවශ්‍යතා හඳුනා ගන්න පුළුවන් විදිහේ පද්ධතියක් වෙන්න ඕන. ඔන්න මම ආයෙත් මතක් කරන්නම්පෝ. කිසියම් පද්ධතියක අවශ්‍යතා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නම් එම පද්ධතිය දියැලි ආකෘතියට අනුව සංවර්ධනය කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ පද්ධතියේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගන්න පුළුවන් හින්දා මේ ආකෘතියේදී කෙටි කාලයකින් පද්ධතිය සංවර්ධනය කරලා ඉවර කරන්නත් පුළුවන්. ධනංජය සර් අපිට දැන් දියැලි ආකෘතියේ පියවර ටික කියලා දෙනවද?
අපේ දුවල පුතාලට පද්ධති සංවර්ධන ජීවන චක්‍රය මතකයි නේද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය දියැලි ආකෘතියට අනුව පෙළගස්සද්දි ලොකු වෙනසක් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ඔයාලගේ පෙළ පොතේ 66 වෙනි පිටුව පෙරලගෙන 2.6 රූපය බලන්නකෝ. ඒ රූපයෙන් පෙන්වලා තියෙන්නේ දියැලි ආකෘතිය. ඔයාලත් මාත් එක්කම කියව ගන්නකෝ බලන්න. පළවෙනි පියවර තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවෙනි පියවර වෙන්නේ විසඳුම් සැලසුම් කිරීම. තුන්වන පියවර වෙන්නේ විසඳුම් ක්‍රියාත්මක කිරීම. ඊළඟ පියවර තමයි විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ නිවැරදි කිරීම. ඊළඟට පද්ධතිය පිහිටුවීම. අවසාන පියවර විදිහට පද්ධතිය නඩත්තු කිරීම හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට පිළිවෙලින් ගලා යන පියවර 6කින් තමයි දියැලි ආකෘතිය හැදිලා තියෙන්නේ. මේ ආකෘතියේදී අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ පද්ධතිය සංවර්ධනය අවසානයේ එහෙමත් නැත්නම් අවසාන පියවරේදී නිසාත් නැවත සැලසුම් කිරීම හෝ කේතකරණය කළ නොහැකි නිසාත් අපේක්ෂා නොකළ ආකාරයේ පද්ධතියක් ලැබෙන්නත් පුළුවන්.
ඊළඟ ආකෘතිය තමයි දුවේ පුතේ පුනර්කරණ වෘත්තීය ආකෘතිය. මේ ආකෘතිය භාවිත කරන්නේ පද්ධතියේ අවශ්‍යතාවයන් මොනවද කියලා නිශ්චිතවම අඳුරගන්න බැරි අවස්ථාවලදී. ඒ හින්දා පද්ධතිය අවශ්‍යතාවයන් සරලව අඳුනගෙන මුලින්ම පද්ධතිය ගොඩනැගීම ආරම්භ කරනවා.
ඔයාලගේ පෙළ පොතේ 66 වෙනි පිටුවේ 2.4 රූපය බලන්නකෝ. ටිකක් වෙනස් විදිය ආකෘතියක් නේද? මුලින්ම අපි මේ ආකෘතියේ පියවර ටික බලමුකෝ. පළවෙනි පියවර වෙන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවෙනි පියවර විදිහට මූලික සැලසුම් කිරීම. ඊළඟට පිළිවෙලින් සැලසුම් කිරීම, විශ්ලේෂණය හා පිරිසැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, පරීක්ෂා කිරීම, ඇගයීම, අවසාන පියවර විදිහට පිහිටවීම කියන පියවර හඳුනා ගන්න පුළුවන්.
ඒ වුණාට මේ පියවර ක්‍රියාත්මක වෙද්දී දියැලි ආකෘතිය වගේ පිළිවෙලට ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද?
ඔව් ඔව්. ඒ ගැන පැහැදිලි කරගන්න පෙළ පොතේ 67 වෙනි පිටුවේ තියෙන පුනර්කරණ වෘද්ධී ආකෘතියක ලක්ෂණ ගැන බලමු නේද?
මම හිතනවා ඒ ලක්ෂණ ටික කතා කළා නම් අපේ දරුවන්ට මේ ආකෘතිය තේරුම් ගන්න තවත් පහසු වෙයි කියලා. ඔයාලත් අපිත් එක්කම කියව ගන්නකෝ.
මෙම පද්ධති සංවර්ධන ආකෘතියේදී එක් වතාවකට කුඩා කොටසක් බැගින් නැවත නැවත පුනර්කරණය වීමත් සෑම පුනර්කරණයකදීම වැඩි දියුණු වන්නා වූ ආකාරයට පද්ධතිය සංවර්ධනය වීමත් සිදු වෙනවා.
පද්ධතිය සංවර්ධනය කරද්දී පෙර පියවරවලදී ලබාගත් දැනුම භාවිත කරන්න පුළුවන්.
මෙහි ප්‍රධාන පියවර ආරම්භ වන්නේ පද්ධතියේ අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කිරීම මගින්.
පද්ධතිය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙනකන් පුනර්තරණය වෙමින් වැඩි දියුණු කරනවා.
සෑම පුනර්කරණයකදීම පද්ධති සැලසුමෙහි වෙනස්කම් සිදු කෙරෙන අතර නව ක්‍රියාකාරීත්වයන් පද්ධතියට එකතු කරන්නත් පුළුවන්.
අපේ දුවල පුතාලට දැන් මේ ආකෘතිය ගැන පුංචි අවබෝධයක් තියෙනවනේ. ඉතින් ඔයාලට ධනංජය සර් කියලා දෙයි මේ පියවර ක්‍රියාත්මක වෙන විදිය.
ඕනෑම පද්ධතියක පළවෙනි පියවර වෙන්නේ අවශ්‍යතා හඳුනා ගැනීමනේ. පුනර්කරණ වෘද්ධි ආකෘතියදීත් මේ පියවරෙන් තමයි පද්ධති සංවර්ධනය පටන් ගන්නෙ. ඊළඟට තිබුණේ ආරම්භක සැලසුම්කරණයයි සැලසුම්කරණයයිනේ. මේ විදිහට පියවර දෙකක් තියෙන්න හේතුව තමයි මුල් වටයේදී ආරම්භක සැලසුම් කිරීම විදිහටත් ආකෘතිය පුනර්කරණය වෙද්දී නැවත නැවත සිදුවන සැලසුම් කිරීම දෙවනුවක් දක්වලා තියෙන එක. මෙතන ඉඳලා සැලසුම් කිරීම, විශ්ලේෂණය හා පිරිසැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, පරීක්ෂා කිරීම, ඇගයීම කියන පියවර පද්ධතිය සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා ඉවර වෙනකම් නැවත නැවත පුනර්කරණය වෙනවා. ඒ හින්දා තමයි පුනර්කරණ වෘද්ධි ආකෘතිය කියලා හඳුන්වන්නේ. පද්ධතිය සංවර්ධනය කරලා ඉවර වුණහම අවසාන පියවර වෙන්නේ පද්ධතිය පිහිටවීම.
දැන් අපි පද්ධති සංවර්ධන ආකෘති දෙකක් ගැන පැහැදිලි කළානේ. තවත් පද්ධති සංවර්ධන ආකෘති ගොඩක් තියෙනවා. උදාහරණ විදිහට තව ආකෘති කිහිපයක් මතක් කරමුද?
ඔව් දරුවනේ, දියෑලි ආකෘතියයි පුනර්කරණ වෘද්ධි ආකෘතියයි ගැන දැන් ඔයාලා හොඳට දන්නවනේ. ඊට අමතරව මූලාදර්ශ ආකෘතිය, සර්පිලාකෘතිය වගේ ඒවා උදාහරණ විදිහට අපි කලිනුත් මතක් කළානේ. උසස් පෙළදී තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නවා නම් මේ ආකෘති දෙකත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ, අද අපි කතා කළේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම. අපේ දුවල පුතාලා හොඳට අහගෙන නේද හිටියේ? මේ පාඩමේ කතා කරපු වැදගත් කරුණු ගැන අපි ඔයාලට ආයෙත් මතක් කරන්නයි යන්නේ.
අපි මුලින්ම කතා කළේ පද්ධතියක් ගැනනේ. ඔයාලට මතකද පද්ධතියක් නිර්වචනය කරන විදිය?
යම්කිසි පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා නිරන්තරයෙන් අන්තර් ක්‍රියාකාරීත්වයෙන් සංගඨක සමූහයක එකතුවක් පද්ධතියක් විදියට හඳුන්වන්න පුළුවන්.
එතකොට තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද?
තොරතුරු සකස් කිරීම සඳහා භාවිතා කරන පද්ධතිය තොරතුරු පද්ධතියක් විදියට හඳුන්වන්න පුළුවන්.
පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6 අනුපිළිවෙලින් කියන්න පුළුවන්ද?
අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් කේපකරණය කිරීම, විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම තමයි ඒ පියවර වෙන්නේ.
ඔව් ටීචර්, අපි අවශ්‍යතා හඳුනගන්න දත්ත රැස් කරන ක්‍රම පහකුත් කතා කළානේ.
දත්ත රැස් කරන ක්‍රම වෙන්නේ නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි ක්‍රමය, වාර්තා හා ලිපිගුණ නිරීක්ෂණය, මූලාදර්ශ භාවිතය කියන ක්‍රම නේද?
පද්ධතියක් පරීක්ෂා කරන ක්‍රම හතරක් තියෙනවනේ. හැබැයි දරුවනේ පිළිවෙලට මතක තියාගන්න ඕනේ.
පළමුව කරන්නේ ඒකක පරීක්ෂාව, දෙවනුව සමස්ත පරීක්ෂාවත්, තෙවනුව පද්ධති පරීක්ෂාව, අවසානයේදී ප්‍රතිග්‍රහණ පරීක්ෂාවක් සිදු කරනවා.
පද්ධතියක් ආකාර හතරකට පිහිටවන්න පුළුවන්.
සිදු පිහිටුවීම ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වුණාට හොඳ ක්‍රමයක් කියන්න බැහැ. සමාන්තර පිහිටුවීම ප්‍රායෝගිකව ගැටලුවම වෙන හොඳ ක්‍රමයක්. නියමමය පිහිටුවීමේදී සමස්ත පද්ධතිය ආයතනයෙන් කොටසක පළමුවෙන් පිහිටුවීම සිදු වෙනවා. අධිරමය පිහිටුවීමේදී පද්ධතියෙන් කොටසක් සමස්ත ආයතනය තුළ පිහිටුවීම පළමු අධිරයේදී සිදු කරනවා.
පද්ධති සංවර්ධන ආකෘති හතර ගැනනේ අපි අන්තිමට කතා කළේ. ඔයාලට මතකද මොන වගේ අවස්ථාවලදීද මේ ආකෘති භාවිතා කරන්න කියලා?
සංවර්ධනය කරන පද්ධතියේ අවශ්‍යතාවයන් හරියටම දන්නවනම් අපිට පුළුවන් පියලි ආකෘතිය භාවිතා කරන්න. පද්ධති අවශ්‍යතාවයන් නිශ්චිතවම හඳුනා ගන්න අමාරු නම් පුනර්කරන වෘත්ති ආකෘතියෙන් පද්ධතිය සංවර්ධනය කරන්න පුළුවන්.
අද අපි තොරතුරු තාක්ෂණ පාඩමෙන් කතා කළේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩමනේ. තොරතුරු පද්ධතියක්. එහෙමත් නැත්නම් ඔයාලා කවුරුත් දන්න විදිහට යෙදුම් ඍතුකාංගයක් නිවැරදිව සහ ක්‍රමානුකූලව සංවර්ධනය කරන විදිහ තමයි මේ පාඩමෙන් අද අපි ඉගෙන ගත්තේ. ඉතින් අපේ දුවල පුතාලත් එක්ක ගත කරපු ගුවන් කාලය මෙතනින් අවසන් වෙනවා.
හොඳයි දුවේ පුතේ. ලබන සතියේ මෙවැනිම තොරතුරු හා සම්නිවේදන තාක්ෂණ විෂයේ පාඩමක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වේ. අදට අපි සමුගන්නවා. එතෙක් ඔබට නිරෝගිමත් සතියක් ප්‍රාර්ථනා කරනවා.